තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ වේදනං ච පජානාති වේදනා සමුදයං ච පජානාති වේදනා නිරෝධං ච පජානාති වේදනා නිරෝධ ගාමිනී පටිපදං ච පජානාති එත්තාවතාපි කෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති ධර්මසෝනා බිලාසි සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් පිරිස ධම්මේ සූදානම් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් සොයනේ කරන්ට. එනිසා හැම දිනාම නොයෙක් නොයෙක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහෝම ශ්‍රද්ධාවෙන් උවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි, ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ සරියුත් මහ රහතන් වහන්සේ ශ්‍රාවකයන්ගේ සම්මාදිට්ඨිය ඇතිවීම පිණිස දේශනා කළ ධර්මයන් අතරින් නවවෙනි වේදනා වාරය තමයි අද අපිට ඉගෙන ගන්නට සාකච්ඡා කරන්නට කතා කරන්නට තිබෙන්නේ. එදා තණ්හාව පිළිබඳ ධර්මය සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළාම භික්ෂුන් වහන්සේලා බොහොම සතුටු වෙලා අනුමෝදන් විල සරියුත් මහ රහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අවත්නි ශ්‍රාවකයන්ගේ සම්මාදිට්ඨිය ඇතිවීම පිණිස පවතින තව ක්‍රමයක් කියන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ අවත්නි තව ක්‍රමයක් තියෙනවා, තව ක්‍රමයක් පනවන්න පුළුවන් කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා. යතෝක ආවසෝ අරිය ශාවකෝ වේදනං ච පජානාති වේදනා සමුදයං ච පජානාති වේදනා නිරෝධං ච පජානාති වේදනා නිරෝධ ගාමිනී පටිපදං ච පජානාති. අවත්නි මේ ආර්ය ශ්‍රාවක තෙමේ යම් කලක පටන් වේදනාව කියන්නේ මොකක්ද කියලා දන්නවනම් වේදනාව ගැන හඳුනා ගත්තොත් වේදනා සමුදයංච පජානාති වේදනාවගේ ඇතිවීම මොකද්ද කියලා දන්නවනම් වේදනා නිරෝධංච පජානාති වේදනාවගේ නැති කිරීම දන්නවනම් වේදනා නිරෝධගාමිනී ප්‍රතිපදංච පජානාති වේදනා නැති කරන ප්‍රතිපදාවත් දන්නවනම් මෙන්න මෙපමණකිනුත් ආර්ය ශ්‍රාවකතමේ සම්මාදිට්ඨි ඇත්තෙක් වෙනවා. ඒ කියන්නේ නිවැරදි දැකීමෙන් යුක්ත කෙනෙක් වෙනවා. ඒ වගේම මේ ධර්මයේ ගුණ දෙන පැහැදීමෙන් යුක්ත කෙනෙක් වෙනවා. ඔහුගේ දැකීම ඍජු බවට පත් වුණා වෙනවා. මේ සද්ධර්මයට ආපු කෙනෙක් කියලා කියන්නත් පුළුවන් කියලා පෙන්වනවා. පෙන්වල සරියුත් මහ රහතන් වහන්සේ මහනවා, "එවත්නි කතමපනෞසු වේදනා. කතම වේදනා සමුදයෝ, කතම වේදනා නිරෝධෝ කියලා" එවත්නි වේදනාව කියලා කියන්නේ මොකක්ද? වේදනා සමුදය වේදනාවගේ ඇතිවීම මොකක්ද? වේදනාවගේ නැති තැන වේදනාව නැති වෙන්නේ මොකක් කළාමද? වේදනාව නැති කරන මාර්ගය මොකක්ද කියලා ප්‍රශ්න කළා. ප්‍රශ්න කරලා සරියුත් මහ රහතන් වහන්සේ මේට උත්තර දෙනවා. චෛමේ භික්ඛවේ වේදනා කාය. එවත්නි මේ වේදනා කොටස් 6ක් තියෙනවා. චෛමේ භික්ඛවේ වේදනා කාය වේදනා කොටස් 6ක් තියෙනවා. එතකොට පස්ස සමුදය වේදනා සමුදය ස්පර්ශයාගේ ඇතිවීමෙන් වේදනාව ඇති වෙනවා. පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ මේ ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කාරණාව අපි තේරුම් කරගන්නට ඕනේ. වේදනංච පජානාති කියනකොට වේදනාව දන්නවා කියනකොට වේදනාව කියන්නේ මොකක්ද, මොන වගේ එකක්ද, ඒකේ ශේෂ්ත්‍රය මොකක්ද, එයා කරන වැඩේ මොකක්ද, එයාගේ ලක්ෂණය මොකක්ද, එයා මොකකින්ද උපදින්නේ, එයා මොකද්ද උපදවන්නේ කියන මේ කාරණා ටික අපිට ලැබෙන්නට ඕනේ. අනිත් ධර්මතාත් දිහත් හැම එකක්ම මේ විදිහට දැනගන්නට ඕනේ. අපි තණ්හංච පජානාති කිව්වත් උපාදානංච පජානාති කිව්වත් මේ වගේම එයාගේ ලක්ෂණය මොකක්ද, එයා කරන වැඩේ මොකක්ද, මොකකින්ද එයා ඇති වෙන්නේ, එයා ඉන්නකොට මොකද්ද කරන්නේ කියන මේ ඔක්කොම ටික අයිති වෙනවා එයාව දැනගන්නවා කියනකොට. ඒ වගේ වේදනාව කියනකොට නිකන් අරමුණක් විඳිනවා වගේ කියන තැනකින් හරියන්නේ නැහැ. එයාගේ යම්තාග්ද සේවය තියෙන්නේ, එයාගේ ශේෂ්ත්‍රයේ යම්තාග්ද ඒතාක්, එයාගේ විෂය යම්තාග්ද ඒතාක් දැනගන්නට ඕනේ. ඒකෙන් අපිට පුළුවන් ප්‍රමාණය අපි ටිකක් බලමු. එතකොට සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා චෛමේ භික්ඛේ වේදනා කායා කියලා. මොකද්ද වේදනා කොටස් හයක් තියෙනවා. චක්කු සම්පස්ස වේදනා, චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජිහ්වා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. එතකොට ස්පහස නිසා චක්කු ස්පහස නිසා වේදනාව, සෝත ස්පර්ශය නිසා වේදනාව, කනට ශබ්ද ස්පර්ශ වෙනකොට වේදනාවක් ඇති වෙනවා, නාසයට ගන්ධ ස්පර්ශ වෙනකොට වේදනාවක් ඇති වෙනවා, කයට ධර්ම පොට්ටබ්බයන් ස්පර්ශ වෙනකොට වේදනාවක් ඇති වෙනවා, සිතට ධර්මාරම්මණයෙන් ස්පර්ශ වෙනකොට වේදනාවක් ඇති වෙනවා. උන්ෝයේ වේදනාව ගත්තහම පින්වතුනි ආරම්මන රසං විඳතිති වේදන, අරමුණු වල රස විඳින ලක්ෂණය, හිතෙන් රස අනුභව කරන ලක්ෂණය දකින්නට ඕනේ වේදනාව කියලා. එතකොට මේ වේදනාව කියන එක චෛතසිකයක්, සිතේ ඇතිවෙන ගතියක්, සිතෙන් විඳින ස්වභාවයක් වේදනාව කියලා කියන්නේ. ඒ වේදනාව හැම වෙලාවෙම අරමුණු අනුභව කරනවා මේ සිත තුන් ආකාරයකින්. මොකද සැප වශයෙන් විඳිනවා, දුක් වශයෙන් විඳිනවා, උපේක්ෂා වශයෙන් විඳිනවා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනාව කියලා වේදනාව තුන් ආකාරයයි කියලා දැනගන්නටත් ඕනේ වේදනංච පජානාති කියනකොට. එතකොට මේ වේදනාව උප්පත්ති ස්ථාන වශයෙන් හය ආකාරයයි කියලා දැනගන්නට ඕනේ. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගහන සම්පස්සජා වේදනා, ජීවා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියලා උප්පත්ති හය ආකාරයයි කියලා දැනගන්නටත් ඕනේ වේදනංච පජානාති කියලා කියනකොට. මේ තුන් ආකාර වේදනාව හය ආකාර පොලෙන් උපදිනකොට 18 ආකාරයක් වෙනවා කියලා දැනගන්නට ඕනේ. ඒ කියන්නේ චක්කු සම්පස්සජා වේදනා සැප වේදනා වෙන්න පුළුවන්, දුක් වේදනා වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන් තුන් ආකාරයයි. සෝත සම්පස්සජා වේදනා සැප වේදනා වෙන්න පුළුවන්, දුක් වේදනා වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන් තුන් ආකාරයයි. ඝාන සම්පස්ස වේදනා, ජීවා සම්පස්ස වේදනා, කාය සම්පස්ස වේදනා, මනෝ සම්පස්සජා වේදනා කියන මේ තුන් ආකාර වේදනාව උප්පත්ති ස්ථාන වශයෙන් හය ආකාරයක් වුණාම 18යි. මෙන්න මේ ආකාරය දැනගන්නට ඕනේ. ඊට පස්සේ ඕකේ තව ප්‍රභේද තියෙනවා. ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේ 18 දෙකට බෙදිලා 36ක් වෙනවා. අතීත වේදනා, අනාගත වේදනා, වර්තමාන වේදනා කියලා 36 තුනෙන් වැඩි කරලා 108ක් වෙනවා. මේ වගේ ප්‍රභේද වශයෙන් මේ වේදනාව එක එක ප්‍රභේද වෙනවා. විශේෂයෙන් මෙතනදී වේදනංච පජානාති කියනකොට මේ තුන් ආකාර වේදනාව උප්පත්ති ස්ථාන වශයෙන් හය ආකාරයෙන් දත යුතුයි. ඊට පස්සේ මේ වේදනාව කියලා කියන්නේ පින්වතුනි හැම වෙලාවෙම ඇහැට ගැටෙන රූපයක් තියෙනවනම් මේ රූපය විඳින ලක්ෂණයෙන් දකින්නට ඕනේ. ගැටෙන රූපය ප්‍රියමනාප එකක් වුණොත් ඒ වේදනාවට කියන සැප වේදනාව කියලා. ගැටෙන ස්පර්ශය අප්‍රිය අමනාප වුණොත් ඒ වේදනාවට කියනවා දුක් වේදනාව කියලා. ඒ උපදින ස්පර්ශය උපේක්ෂා සහගත වුණොත් උපදින වේදනාව උපේක්ෂා සහගතයි කියනවා. මෙතනදී වේදනංච පජානාති කියනකොට මම මතක් කළා වේදනාවත් වේදනාවේ උප්පත්තියක් දැනෙන්නට ඕනේ, ඒ වගේම එයා කරන දේ දැනගන්නත් ඕනේ, එයාගේ ශේස්ත්‍රය දැනගන්නත් ඕනේ කියලා. එතකොට චක්කු සම්පස්ස ජා වේදනා කියනකොට උපේක්ෂා ස්වභාවයෙන් යුක්ත, ප්‍රිය ස්වභාවයෙන් යුක්ත, අප්‍රියමනාප ස්වභාවයෙන් යුක්ත රූප විඳින ගතිය දකින්ද චක්කු සම්පස්ස ජා වේදනාවේ. ඇහැට හම්බ වෙන, ඇහැට ගෝචර වෙන, ගෝචර කියලා කියන්නේ පින්වතුනි ගොදුරු කියන එක. සතෙක්ව තව සතෙක් ගොදුරු කරගන්නවා වගේ මේ රූපවලට කියනවා ගෝචර වෙන ධර්ම. අනුභව කරන්ත විඳින්ත හම්බ වෙන ධර්ම තමයි රූප කියන්නේ. එතකොට හම්බ වෙන රූපය ප්‍රියමනාප නම් ඒක විඳ හැකි සැප. හම්බ වෙන රූපය අප්‍රියමනාප නම් විඳ හැකි දුක. රූප හම්බ වෙන රූපය උපේක්ෂා සහගත නම් ඒකෙන් විඳින්න පුළුවන් උපේක්ෂාව. එතකොට මෙන්න මේ ශේස්ත්‍රයේ දක්ත යුතුය මෙයාගේ යම් තාක් ඇහැට රූප ගැටෙනවා නම් මේ තුන් ආකාර වේදනාව පහළ වෙනවා, තුන් ආකාර වේදනාව පවතිනවා කියන කාරණාව දකින්නට ඕනේ. තුන් ආකාර වේදනාවෙන් තොර රූපයක් බලන්න පුළුවන් කමක් නැහැ. තුන් ආකාරයෙන් කුමන හෝ ආකාරයක වේදනාවක් විඳිනවා මේ හැම රූපයක් දකින වෙලාවම කියලා දකින්න ඕනේ. ඒ වගේම හැම සද්දයක්ම තුන් ආකාර වේදනාව විඳින්ට හම්බ වෙච්ච ගොදුරක් කියලා දකින්න ඕනේ. ඒ වගේම හැම ගන්ධයක්ම තුන් ආකාර වේදනාව විඳින්ට ගොදුරක් කියලා දකින්න ඕනේ. මේ වගේ මේ සැප දුක් උපේක්ෂා කියන තුන් වේදනාව හැම වෙලාවෙම බාහිර රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු විඳ විඳ ඉන්නේ ස්වභාවය දකින්ද, මේවා අනුභව කර කර ඉන්න ස්වභාවය දකින්ද වේදනාව කියලා. මේ කෙතේ ගොයන් කකා ඉන්න ස්වභාවය දකින්ද වේදනාව කියලා. මේකට කියනවා කෙත කියලා, ශේස්ත්‍රය කියලා. එතකොට මේ කෙතේ මේ ශේස්ත්‍රයේ මොනවාම හරි දෙයක් අනුභව කරන, හරියට තන භූමියකට ගිය ගවයෙක් ඒ පිට්ටනියේ එහා කෙරුවේ ඉඳන් මෙහා කෙරුවට පිට්ටනිය උලා කමින් ඇවිදිනවා වගේ මේ ඇහැකන දිවනාසයේ ශරීරය කියන ආයතන ටිකේ උදව්ව ලබාගෙන මේ හිත මොකද කරන්නේ හැම වෙලාවෙම රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ ධර්මයේ විඳ විඳ තමයි ඉන්නේ අපි. අපි මේ ගොදුරු කකා තමයි හැම වෙලාවෙම මේ තන 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 ඇවිදින්නේ. හැම වෙලාවෙම මේ අරමුණු විඳින්න තමයි හොයන්නේ. මේ විඳින එකට තමයි තණ්හාව තියෙන්නේ, විඳින එක තමයි හොයාගෙන යන්නේ. එතකොට වේදනංච පජානාති කියනකොට හොඳට දකින්න ඕනේ මේ වේදනාව කියන එක කොහෙවත් කියනවා එහෙම නෙමෙයි. වේදනාව කියන එක නැති එකකුත් නෙමෙයි. වේදනාව කියන එක මේ ස්පර්ශය නිසා හටගන්න එකක් කියලා දකින්නට ඕනේ. ඒ වගේම මේ වේදනාව කියන එක නිසා තණ්හාව කියන එක ඇති වෙනවා කියලා දකින්නටත් ඕනේ. අපි එතකොට මේ වේදනාව ඒ අවස්ථාවට ඇති වෙන වේදනාව කොහොමද කියලා ටිකක් නුවණින් සම්මර්ෂණය කරලා බලමු. අපි මතක් කළා වේදනංච පජානාති කියනකොට වේදනාව දැනගන්නට ඕනේ, සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා. ඒ උප්පත් ස්ථාන වශයෙන් චක්කු සම්පස, සෝත සම්පස කියලා ස්පර්ශ ආයතන හයයි, සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා උනේ ආරම්මන නානත්තේ. එතකොට ඒ වේදනාවද තියෙන එකක් එහෙම නෙමෙයි, අවස්ථාවට ස්පර්ශය නිසායි හටගන්නේ. පින්වතුනි මම ඒකට උපමාවක් කරන්නම්. මෙන්න මේ උපමානුසාරයෙන් දකින්නට ඕනේ. අපි කියමු යම් කිසි යකඩ කෑලි දෙකක් එකට ගැටීම නිසා සද්දයක් ඇති වෙනවා නම්, පින්වතුනි යකඩ කෑලි දෙක එකට ගැටෙන්න ඉස්සර වෙලා සද්දයේ හිස් අවකාශ ධාතුවේ කොහෙවත් තිබුණත් නෙමෙයි, යකඩ කෑලි දෙක ගැටුණයින් පස්සේ සද්දයේ යකඩ කෑලි දෙක ඇතුලේ හෝ හිස් අවකාශ ධාතුව ඇතුලේ කොහෙවත් යකඩ කෑලි දෙක තියෙනවත් නෙමෙයි. මේ යකඩ කෑලි දෙක ගැටුණාම පෙර නොතිබීමමයි සද්දේ කියලා යමක් ඇති වෙන්නේ. ඒ ගැටිලා ඉවර වෙනකොට ඉතුරු නැතුවම මේ සද්දේ කියන එක අතහැරෙනවා, නිරුද්ධ වෙනවා. එතකොට මේ සද්දේ දිහා බලන්ද සද්දේ කියන එක තිබුණා නෙමෙයි, තියෙනවා නෙමෙයි, පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙන ධර්මයක්. අන්නේ ඒ උපමාවෙන් මේ වේදනාව කියන එක දකින්න ඕනේ. වේදනංච පජානාති කියනකොට වේදනාව කියන එක තියෙන එකක් නෙමෙයි, වේදනාව කියන එක තිබුණු එකක් නෙමෙයි, වේදනාව කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවයක් කියලා දකින්නට ඕනේ. එතකොට වේදනාව කියනකොට එතනදී දකින්නට ඕනේ චක්කු සම්පස්සයෙන් උපදින ප්‍රියමනාප වේදනාවක් තියෙනවා නම් ඒ ප්‍රියමනාප වේදනාව හැම වෙලාවෙදිම මේ ස්පර්ශය නිසා හටගත්තා කියන කාරණාව දකින්නට ඕනේ. ස්පර්ශය නැති වෙනකොට මේ වේදනාව නැති වෙනවා කියන කාරණාව දකින්නට ඕනේ. එතකොට මේ ස්පර්ශය කියන එක ඒ අවස්ථාවට ඇතිවෙච්ච ධර්මයක් කියන කාරණාව අපිට පේන්නත් ඕනේ. ඒ කිව්වේ ඇහත් රූපය චක්කු විඥානත් කියන මේ තුන් දෙනා එකට එකතු වෙච්ච තැන ස්පර්ශයක් කියනවා. මේ තුන් දෙනා එකට එකතු වුණාම පෙර නොතිබීමමයි මේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව හටගන්නේ. එතකොට ඒ උපන්න වේදනාව සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, නොදුක් නොසුව වෙන්න පුළුවන්. එතකොට ඒ හේතු තුන් දෙනාගේ එකක් එකක් හරි වෙන් වුණොත්, බිඳුනොත් ඒ වේදනාව ඉතුරු නැතුවම නැති වෙනවා. ඒ වේදනාව ඉතුරු නැතුවම නැති වෙනවා. එතකොට වේදනාව හරියට අර යකඩ කෑලි දෙක ගැටුණාම පෙර නොතිබීම හටගන්නවා වගේ මේ වේදනාව කියන එක පින්වතුනි ඇහේ තියෙනවවත් නෙමෙයි. එහෙම නැතිනම් රූපේ තියෙනවවත් නෙමෙයි. චක්කු විඥානය කියලා හිතක් තියෙනවා, හිතේ තියෙනවවත් නෙමෙයි. අර සද්දය කියන එක මේ යකඩ කෑල්ලේ තිබුණත් නෙමෙයි, මේ යකඩ කෑල්ලේ තිබුණත් නෙමෙයි, මේ දෙකේම තිබුණත් නෙමෙයි, මේ දෙකම නැතුව හිස් අවකාශ ධාතුවේ තිබුණත් නෙමෙයි. එතකොට නමුත් සද්දය කියලා දෙයක් නැතුව නෙමෙයි, හේතු ප්‍රත්‍යයයි මේ යකඩ කෑලි ගැටෙනකොට පෙරපසු නැතුව ඒ මොහොතෙම ඉපදෙනවා වගේ මේ වේදනාවත් ඇහේ තිබුණා නෙමෙයි, හිතේ තිබුණා නෙමෙයි, රූපේ තිබුණා නෙමෙයි, මේ හේතු ටික එකට එකතු වෙනකොට පෙර නොතිබීම වේදනාවක් හටගන්නවා. ඔන්න ඒක චක්කු සම්පස්සයක් නම් ඒ චක්කු සම්පස්සේ ප්‍රියමනාප නම් චක්කු සම්පසජා සුඛ වේදනා කියන එකක් ඉපදිලා තියෙනවා. එතකොට චක්කු සම්පස්සයෙන් උපන්න වේදනාව දුක් වේදනාවක් නම් ඒ චක්කු සම්පස්සේ නිසා උපන්න දුක් වේදනාව ඊ ස්පර්ශය නිසායි හටගත්, ස්පර්ශය නැති වුණොත් නැති වෙනවා කියන එක පේන්නට ඕනේ. ඊට පස්සේ ඒ උපදින වේදනාව උපේක්ෂා සහගත නම් ඒ උපේක්ෂා සහගත ස්පර්ශය නිසා මේ වේදනාව උපන්නා, උපේක්ෂා සහගත ස්පර්ශය නැති වුණොත් නැති වෙනවා කියලා පේන්නට ඕනේ. මේ වේදනාව තියෙන එකක් නෙමෙයි, තිබුණ එකක් නෙමෙයි, ප්‍රත්‍ය නිසා හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන එකක් කියන නුවණ ඕනේ. වේදනංච පජානාති කියලා දැනගන්න. තව පැත්තකින් සතර සතිපට්ඨාන වේදනනුපස්සනාවට කියන පෙන්නන වේදනාව නව ආකාරයකින් තියෙන පරියාය තේරුම් කරගන්නට ඕනේ. සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාව කියන එක දන්නව, දුක් වේදනාවක් විඳිනකොට දුක් වේදනාව දන්නව, උපේක්ෂා වේදනාවක් කියනකොට උපේක්ෂා වේදනාව ගැන නුවණයි. ඊට පස්සේ මේ වේදනාව සාමිසද නිර්ආමිසද කියන එකක් දැනගන්නටත් ඕනේ. එතකොට මේ සාමිස කියලා කියේ පංචකාමයේ නිස්සිත වේදනාවක්ද නිර්ආමිස වේදනාවක්ද කියන කාරණාව ලැබෙන්නට ඕනේ. එතන මෙතනදී කාරණාව අපි තේරුම් කරගන්නට ඕනේ වේදනංච පජානාති කියන තැනදී මේ වේදනාව කියන කාරණාව උප්පත්ති ස්ථාන වශයෙන් හය ආකාරයයි, ස්ථානව හය ආකාර වූ වේදනාව ප්‍රභේද වශයෙන් තුන් ආකාරයයි, ඒකද සාමිස නිරාමිස වශයෙන් දෙකට බෙදෙනවා. ඒ වේදනාව හටගන්නේ පෙර නොතිබීම හටගන්නවා ඉතුරු නැතුවම නැති වෙනවා කියලා. එතකොට මෙතනදී මේ වේදනාව කියන කාරණාව පිළිසිඳ දකින්නට ඕනේ අපි කොහොමද? මෙතනදී හැම වෙලාවෙම මේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන ලක්ෂණයට සිහිය අපේ යන්නට ඕනේ පින්වතුනි. මේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන ලක්ෂණය අපිට නැති වුණොත් වේදනාවේ අනිත්‍ය අපිට පේන්නේ නැහැ. මොකද අපිට අවිද්‍යාවට පෙන්වන්නේ විඳින්නේ වේදනාව එන්නේ රූපෙන් කියලයි. සද්දෙන් ගන්ධෙන් කියලයි. නමුත් රූපය ස්පර්ශය නිසායි විඳින්නේ. පස්සපච්චා වේදනා කියන තැනට පින්වතුනි හොඳට නුවණ යන්නට ඕනේ. මේ වේදනංච පජානාති කියලා කියන්නේ ඒ නිසා. වේදනාව ඇතිවෙන්න තියෙන හේතු මූලයක් තියෙනවා නම් ඒ හේතු මූලයට සිහිය යොමු කරන අදහසිනුයි මේ වේදනංච පජානාති කියලා පින්නේ. මොකද ඒ වේදනාව ඇතිවෙන හේතු මූලයට අපේ නුවණ නැති නිසායි පින්වතුනි අපිට කවදාවත් වේදනාවේ අනිත්‍ය පේන්නේ නැත්තේ, වේදනාව ගැන කලකිරෙන්නේ නැත්තේ. මම ඔබට සාමාන්‍යයෙන් සරල උපමාවක් පෙන්වන්නම්. ඒ අනුසාරයෙන් මේ පින්වතුන් මේ අපි ජීවත් වෙන වේදනාවක් විඳිනවා කී විඳිනකොට අපේ තියෙන මානසික මට්ටමත් අවිද්‍යාව සහගතව තේරුම් කරගන්නට. නමුත් වේදනාවක් විඳිනවා කියනකොට යථාර්ථයෙන් වේදනාවක් විඳිනවා කියන තැන මොන වගේද කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. අනේ තෙන්ට අපේ සිහිනුවන යෙදුණු දවසටයි වේදනාවේ අනිත්‍ය පෙන්නේ. වේදනාවේ කලකිරෙන්න පුළුවන්කම අපිට ඇති වෙන්නේ. පින්වතුනි මෙන්න මේකයි උපමාව. මේ පින්වතුන්ට බොහොම රසවත් ආහාර වේලක් හම්බ වෙනවා කියලා හිතමු. එතකොට ඒකේ තියෙනවා කැවුම්, කේක්, කෙසෙල් ගෙඩි, නොයේක් කැවිලි ජාති, පළතුරු ජාති තියෙනවා, බත් ව්‍යංජනත් තියෙනවා. මේ වගේ ආහාර වේලක් හම්බ වෙනවා. හම්බ වෙනකොට දැන් මේ බත් පිඟානේ තියෙන මාළු ටිකක්, නොයේක් රසම රස ව්‍යංජන ටිකක් අරගෙන එකට අනලා මේ පිමුතුන් කටේ දාලා හපනවා. දැන් හොඳට සිහිය යොමු කරන්ඩ කටට ගත්තට පස්සේ ගත්ත ගමම්ම මේ ආහාර යුරෝපිය කියලා නැත්තම් මේ කලේ තියෙන කටේ තියෙන කේත ගන්තිය නිසා කෙල නිසා කෙල ආහාරයක මිශ්‍රණ වෙනවා. මිශ්‍රණය වෙලා ඒ එකම ආහාරය යම් මට්ටමක් දිරනවා. දිරලා දැන් කටේදී මේක හැපෙනකොට සම්පූර්ණ කෙලත් එක්ක මිශ්‍ර වෙලා ඇනිල වමනේ ගොඩක් වගේ කටේදීම ඕනනම් ඒක ආපහු එළියට දැම්මොත් අපිටම අපිරිය හිතෙන මට්ටමක් තියෙනවා. මෙන්න මේ දැන් අර පිගානේ තියෙන ආහාර ටික ඔක්කොම එකට එකතු කරලා කටට දාගෙන දැන් හපනවා අපි. හපනකොට දැන් එතන කෙලත් එක්ක මිශ්‍ර වෙලා තියෙන වමනේ ගොඩ හැපිලා ඒ නිසා යම් රසයක් දැනෙනවා. හොඳට බලන්න දැන් කටේ තියෙන කෙලත් එක්ක මිශ්‍ර වෙලා හැපිලා එතන තියෙන ඒ ටිකෙනු ඒ වමනේ ටික හපනකොටයි දැන් මේ රසයක් එන්නේ. පැණි රසක් හරි නැත්නම් යම් රසයක් දැනෙනවා නම් ඔන්න ජීවා ස්පර්ශය නිසායි රසය එන්නේ. නමුත් අපේ අදහස තියෙන්නේ මේ රස විඳ විඳ අපි අත දාන්නාපහු බත් පිඟානේ තියෙන මාළු කෑල්ලට, කරෝල කෑල්ලට, නැත්නම් අල කෑල්ලට. මොකද අපි හිතාගින්නේ මේ රසයේ එන්නේ මේ වෑන් කියලා පිඟාන දිහායි බලන්නේ. ස්පර්ශය නිසායි මේ වේදනාව එන්නේ. නමුත් මේ වමනේ ටික හපලා ඇති වෙන වේදනාව ගැන කවදාවත් අපි කලකිරෙන්නේ නැහැ, අපිට එපා වෙන්නේ නැහැ. මොකද අපේ සංඥාව යන්නේ ඇහැට පෙනෙන දේ. ජීවා ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවේදී අපේ සංයෝජනේ තියෙන්නේ අහිං බලන රූපෙටයි. රස තණ්හාව අපි ඇති කරගෙන තියෙන පින්වතුනි මේ ඇහැට පෙනෙන නිමිති හා බැඳිලායි. එතකොට හැම වෙලාවෙම ආපහු බත් පිඟානට අපි අත දාන්නේ, අර කරෝල කැල්ල මාළු කැල්ලට අත දාන්නේ, නැත්නම් ඒ පිඟානේ තියෙන කේක් කැල්ලට අත දාන්නේ, අර මේ වේදනාව සිහි කරලායි. මොකද මේ පෙනෙන දෙයින් තමයි මේ වේදනාව ආවේ කියලා. නමුත් මෙතනදී ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියලා වේදනංච පජානාති කියනකොට වේදනාව දන්නවා කියනකොට වේදනාව දැනගන්න ඒ වේදනාව මෙන්න මේ උප්පත්ති හේතුව නිසායි කියලා දැනගන්න. එතකොට මේ උප්පත්ති හේතුව දන්නේ නැත්තම් මේ වේදනාව ආපහු හදන්නේ තණ්හාව නිසායි කියලා දකින්න. ආපහු මේ වේදනාව ගන්න පිගානට අත දම්මවන්නේ තණ්හාව නිසායි. වමනේ ටික හැපිලයි මේ වේදනාව එන්නේ. නමුත් පෙන්වන්නේ පිගානේ තියෙන එකෙන් රසය එනවා කියලා අවිද්‍යාව මුල් කරලා ඒක ගණ්ඩයි අත දාන්නේ. එතකොට මෙන්න මේ උපමාව වගේ උපමාව තමයි කටේ තියෙන වමනේ ටික හපන කොටයි අපිට මේ වේදනාවක් දැනෙන්නේ. නමුත් ඒකට අපේ සිහිය යන්නේ නැති නිසා නුවණ යන්නේ නැති නිසා පෙනෙන අරමුණට අපේ සිහිය නුවණ අපේ සිහිය මෝඩකම පතිත වෙන නිසා එතන නුවණක් නැහැ. අසීයයි අනුවණකමයි පතිත වෙන නිසා මේ වේදනාව ඇති උනේ පෙනෙන රූපෙන් කියලා අපි හිතනවා. එහෙම හිතනකොටයි අපිට කවදාවත් මේ වේදනාවේ අනිත්‍ය පේන්නේ. අනිත්‍ය පේන්න නම් ඒ ස්පර්ශය වෙන තැන අපේ සිහිය තියෙන්නට ඕනේ. ජීවා ස්පර්ශේ කටේ තියෙන වමනේ ටික හැපිලා ඇති වෙන වේදනාව බාහිර ඇහැට පෙනෙන රූපෙන් දකින මට්ටමක ඉන්න තාක් අපිට මේ දිවට දැනෙන වේදනාව ප්‍රියමනාප එකක් වුණත් අප්‍රියමනාප වුණත් උපේක්ෂා සහගත වුණත් ඒ වේදනාවේ අනිත්‍ය පේනෙදි කියලා බලන්න. මොකද අනිත්‍ය පේන තැනකද අපි ඉන්නේ කියලා බලන්න. අපේ සංයෝජනේ තියෙන්නේ වෙන දිහාවක. අපි බලාගෙන ඉන්නේ වෙන දෙයක්. අපි කරන්නේ වෙන දෙයක් නිසා. එතකොට මෙතනදී වේදනංච පජානාති කියන කාරණාව කියනකොට අපි මෙතනින් පෙන්නවා පින්වතුනි වේදනාව උපදින තැනට සිහිය යොමු වෙන්නට ඕනේ. අන්න ඒ විදිහට සිහිය යොමු කළොත් තමයි අපිට මේ වේදනාව අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා වේදනාවේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. වේදනාංච පජානාති කියනකොට වේදනාව පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැතිවෙන අනිත්‍ය දෙයක්. ඒ වගේම නොඑක් නොඑක් තත්ත්වයන්ගෙන් හැදිලා හටගන්න දෙයක් නිසා තමා හෝ අනුන් විසින් නොකරන නිසා වේදනාව අනාත්ම වූ දෙයක්. ඒ වගේම වේදනාව මම හෝ මගේ හෝ ආත්ම වශයෙන් ගන්න බෑ. මේ හේතුන්ගෙන් හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මතාවයක් කියන එක තේරෙන්නට ඕනේ. ඔන්න ඔය මට්ටමේ දැක්මක් මාවහමයි වේදනංච පජානාති වේදනාව දන්නවා කියලා කියන්නේ. එතකොට එහෙම වේදනාව දැනගන්න නම් අර උපමාවෙන් කිව්වා වගේ හැම ස්පර්ශයකටම නුවණ අරගෙන යන්නට ඕනේ. එහෙනම් චක්කු සම්පස්සපච්චා වේදනා කියලා කියනකොට හොඳට දකින්න මේ පින්වතුන් බාහිර රූපයකින් සැප දුක් විඳා හැම නෙමෙයි. ඔගොල්ලෝ සැප දුක් විඳින්නේ කුමක් නිසාද? ස්පස්සපච්චා වේදනා. එතකොට බාහිර රූපය උපකාර වුණා හිතට ස්පර්ශ වෙන්නට. ස්පර්ශය නිසායි මේ වගේ වේදනාවක් ඇති උනේ. එහෙනම් මේ වේදනාව කියන්නේ හැම වෙලාවෙම තමන්ගේ සිත තුළ උපදින දෙයක්. වේදනාව සිහි කරගෙන කිසිම වෙලාවක බාහිරයට උගලන්ට යන්න බැරි වෙන්නට ඕනේ. වේදනාපච්චය තණ්හා වේදනාව පිරිසිඳ නොදැක්කොත් තමයි තණ්හාව ඇති වෙන්නේ. මේ අවශ්‍යම කාරණාව තමයි වේදනාව පිරිසිඳ දකින්න ඕනේ. එතකොට මේ වේදනාව පිරිසිඳ දකිනකොට ඕගලන්ට තේරෙන්න ඕනේ බාහිර රූපය සවිඥානික ඇහැට ස්පර්ශ වෙනකොට මේ ස්පර්ශය කියන කාරණාව තමන්ගේ සිත තුළ උපදින ධර්මයක්. ඒ ස්පර්ශ නිසා උපන්න වේදනාව සිත තුළ උපන්න ධර්මයක්, චෛතසිකයක්. ඒ වේදනාව බාහිර රූපයට අයිති එකක් නෙමෙයි කියන එක. අන්න ඒ විදිහට දැක්කහම යෝගුළු වේදනංච පජානාතේ කියන්නේ බාහිර රූපෙන් දකින තාක් වේදනාව රූපයේ අරගෙන විඳින්න පුළුවන් කියලා හිතන තාක් ඕගොල්ලෝ වේදනාව දන්නේ නැහැ. ඕකට අපි මෙහෙම උපමාවක් කළොත් අපි කියමු පළතුරු ටිකක් ගන්නවා අපි. මිදි ටිකකුයි, ගස් ලබු ටිකකුයි, කෙසෙල් ගෙඩි ටිකකුයි අරගෙන එකට එකතු කරලා බීමක් හදනවා, මිශ්‍ර පළතුරක් හදනවා. ගස් ලබු, කෙසෙල් ගෙඩි, මිදි දාලා හදපු මේ මිශ්‍ර පළතුර අරගත්තාම දැන් පානයක් හැදෙනවා මේ හේතු තුනෙන් එකකටවත් නැති රසයක්. ගස් ලැබු දැන් මේ හේතු තුනම එකට එකතු කළ හැදුණු රසය ගස් ලැබුවල දකින්නත් බෑ, මිදියොල දකින්නත් බෑ, කෙසල් ගෙඩිවල දකින්නත් බෑ. එතකොට මේ හේතු තුන නිසා මේ වගේ බීමක් හැදුනොත් ඒ බීම අපිට බොණ්ඩ දෙනවා. ඔන්න දැන් හරි අමුතු හරි මිහිරි රහක් හම්බ වෙනවා. දැන් ඔය බීපු රසය ඕගොල්ලෝ තියනවා කියලා දැක්කොත් කෙසල් ගෙඩිවල නැත්තම් මිදිවල නැත්තම් ගස්ලබුවල ඔය බීපු රස තියනවා කියලා දැක්කොත් හරිද කියලා බලන්න. කවදාවත් ඔය බීපු රස කෙසල් ගෙඩිවලවත් මිදිවලවත් ගස්ලබුවලවත් නැහැ. හොඳට දකින්න ඕනේ කෙසල් ගෙඩි මිදි ගස්ලබුයි එකතු වුණාම Tamange පැත්තට එකතු වුණාම බීමක් හැදෙනවා. ආපහු මේ බීම කෙසල් ගෙඩි ගස්ලබු මිදි වලට අයිති නැහැ. ඒව වෙන වෙනම තියෙන්නේ. ඒ තුනම එකට එකතු වුණාම හැදෙනවා. හැම වෙලාවෙම ආධ්‍යාත්මික පැත්තට එන්න පුළුවන්. ආයේ බාහිරට යන්න බෑ. නුවණක් තිබුවොත් මේ හේතු තුන එකට එකතු වෙනකොට මේ වගේ රසයක් හම්බ වෙයි. හැබැයි මේ වගේ රසයක් සිහි කළා කවදාවත් ඕගලන්ට අත දාන්න බැරි වෙන්න ඕනේ. මේ බීපු බීම සිහි කරලා කෙසල් ගෙඩි වලට අත දාන්න බැරි වෙන්න ඕනේ ඕගලන්ට. ඕගල නුවණ එන්න ඕනේ මේ බීපු රසය මේකේ නෑ. මේ බීපු පානේ සිහි කළා මිදි වලට අත දාන්න බැරි වෙන්න ඕනේ. මේ රසය මේකේ නෑ. මේ බීපු රසය සිහි කළා අඹ මේ ගස්ලබු කැලලට අත දාන්න බැරි වෙන්න ඕනේ. ඒකේ නෑ. හැබැයි නුවණ තියනවා ආපහු හේතු හැදුනොත් හැදෙනවා. මේ මිදි ගස්ලබු කෙසල් ගෙඩි මේ තුන ආපහු එකට එකතු කළොත් මිශ්‍ර කළොත් මේ වගේ එකක් හැදෙනවා. එතකොට මේ හැදෙන එක හැම වෙලාවෙම වෙනම දකින්න වෙනවා මිසක බාහිරින් දකින්න බෑ. හැදිලා ආධ්‍යාත්මික පැත්තට එනවා බාහිරට යන්න බෑ. එතකොට ඒ වගේ පින්වතුනි ඇහැ නිසා රූපය නිසා හිත නිසා මේ තුන්දෙන එකට එකතු වෙනකොටම සැප හෝ දුක් හෝ උපේක්ෂා සහගත විඳීමක් අපිට විඳින්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ වේදනාව ඕගොල්ලෝ රූපේ හෝ දකිනවනම් ඇහැේ හෝ දකිනවනම් හිතේ හෝ දකිනවනම් අර මිශ්‍ර පළතුරක් බීලා ගස්ලබු කෑල්ල ඇල්ලුවා වගේ තමයි. මිශ්‍ර පළතුරක් බීලා මිදි ගෙඩියක් ඇල්ලුවා වගේ තමයි. මිශ්‍ර පළතුරක් බීලා අඹ කෑල්ල ඇල්ලුවා වගේ තමයි. එතකොට කවදාවත් ආපහු අර ගස්ලබු කෑල්ලට අඹ ගෙඩියට මිදි ටිකට අත දාන තාක් ආපහු මිශ්‍රණයක් හැදෙනවා මිසක මිශ්‍රණය නතර වෙන්නේ නැහැ. මේ මිශ්‍රණයට තියෙන තණ්හාවෙන් මොකද කරන්නේ? අපි මේ කෑලි ටික එකතු කරලා තියෙනවා. නමුත් අපි හිතාගෙන ඉන්නේ මේ රසය තියෙන නිසායි, මේ රසය අඹවල තියෙනවා, මේ රසය මිදිවල තියෙනවා කියලා. නමුත් මේ මිශ්‍ර පළතුරේ එන රසය කවදාවත් අඹවලවත් මිදිවලවත් නැහැ. ඒ වගේ ඇහැ නිසා, රූපය නිසා, චක්කු විඥානය නිසා යම් රූපයක් ඕගලන්ට විඳින්න හම්බුනොත් ඔය ආපු සැපය ඒ රූපේ හැම තියෙනවා නෙමෙයි, තමන්ගේ මනස තුළම ඉපදිලා නිරුද්ධ වෙන එක. නමුත් ආපහු ඕගොල්ලෝ රූපේ බලන්න ගියාම ඒ රූපේ හොඳ හින්දා විඳිනවා, රූපේ විඳිනවා නෙමෙයි, ඒ ස්පර්ශය නිසා, ඒ රූපේ හිතට ස්පර්ශ නිසා හිතේ මේ වගේ ගතියක් ඇති වෙනවා. එතකොට හොඳට බලන්න මේ හිතේ ඒ රූප ඉදිරියට ගැටෙනකොට අවස්ථාවට ඉපද නිරුද්ධ වෙන ධර්මයක් මිසක වේදනාව කියලා කියන්නේ කවදාවත් වේදනාව කියන එක තියෙන එකක් හෝ තිබුණ එකක් නෙමෙයි. එතකොට මෙන්න මේ ටික අපි දැක්කොත් වේදනාවේ නිට්ටය බව යනවා. නමුත් අපි මෙන්න මේ දැකපු රූපේ සැපසහගත කියලා හිතාගෙන හිටියොත් වේදනාවේ අනිත්‍ය පේන්නේ අපිට පේන්නේ මොකද්ද? මේ රූපේ අතීතයක් සැපේ විඳින්න පුළුවන් වගේ තැනකින්. මේ වේදනාව දුක් වේදනාව වුණාට ස්පර්ශ නිසා හටගන්නවා කියලා ඒකට යොමු නොවි ඒ වේදනාව ආපු ආරම්මණයට අපි වැන්දොත් වේදනාව ඒ අරමුණ අතීතයක් දුක් වේදනාව විඳින්න වෙනවයි කියලා හිතාගෙන ඉන්නේ. ඒකයි මේ රූප වලට බය අයින් කරන්න හදන්නේ. දැන් අපිට අර වමනේ ටික හදලා හපලා ඇති වෙන වේදනාව වුණත් අප්‍රිය වෙන්නවත් බෑ, ප්‍රිය වෙන්නවත් බෑ, ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා. නමුත් පිඟානේ තියෙන කරවිල කෑල්ල දිහා බලනකොට, කේක් කෑල්ල දිහා බලනකොට, මේ හැම වෙලෙම අපිට වේදනාව නිත්‍යයි. මොකද මේ වේදනාව තිත්ත වේදනාව ආවේ මේ කරවිල කැල්ලේ. මේ සැප වේදනාව ආවේ කේක් කැල්ලෙන් කියලා අපිට හිතෙන්නේ. ඒ රූප දක්ෂිනතාවක් අපිට මේ වේදනාව ඕන විදිහකට ගත්ත හැකි කියලා හිතන්නේ. වේදනාවේ සැප වේදනාවේ අනිත්‍ය දකින්නත් දැකලා ඇලෙන්නේ නැතුව ඉන්නත් දුක් වේදනාවේ අනිත්‍ය දකින්නත් දැකලා ගැටෙන්නේ නැතුව ඉන්නත් අපිට පුළුවන්කම තියෙන්නේ මේ ස්පර්ශය නිසා වේදනාව උපදිනවා කියලා දැනගත්තොත්. එතකොට වේදනංච පජානාති කියනකොට වේදනාව කියනක උප්පත්ති ආකාරයෙන් හය ආකාරයයි කියලා දකින්නට ඕනේ. ඒ හය ආකාර වේදනාව ප්‍රභේද වශයෙන් තුන් ආකාරයි කියලා දකින්නට ඕනේ. ඒ තුන් ආකාර වේදනාවම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලා දකින්නටත් ඕනේ. එහෙම දකින්න බැරි වෙන හැම වෙලාවකම ඒ වේදනාව ආරම්භය තණ්හාව ඇති වෙනවා කියලා දකින්ට. ඒ තණ්හාව ඇති වුනොත් තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා. උපාදාන වුනොත් භවය ඇති වෙනවා. භවය ඇති වෙන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ඇති කරනවා. මේ ජරා මරණ දුක ඇති කරන ධර්මයක් දුක කියලා කියන්නේ කියලා දකින්ද. දුක කියන එකම පින්වතුනි දුකක් සුඛ දුක්ඛ 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 විපරිණාම දුක්ඛ කියලා සංඛාර දුක්ඛ 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 විපරිණාම දුක්ඛ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සැප වේදනාවේ නොපවැත්ම දුකක් උපේක්ෂා වේදනාවේ විපරිණාම බව දුකක් දුක් වේදනාව දුකක්මයි. එතකොට වේදනාව කියලා කියන්නේ එක පරියායකින් දුකම නේද කියලා දකින්න ඕනේ. ඊට පස්සේ වේදනංච පජානාති කියනෝනේ මේ ලෝකයේ හැමතැනම තියෙන පින්වතුනි වේදනාව දෙයාකාරකින් විතරයි විඳින්න අපිට. ප්‍රිය විපයෝග දුක්ඛ අප්‍රිය සම්ප්‍රයෝග දුක්ඛ කියන දෙක විතරයි. අපි යම්ම වේදනාවක් විඳනනම් පින්වතුනි හොඳට බලන්න ඕගොල්ලෝ ප්‍රියමනාප වේදනාවක් කියලා යම්ම වේදනාවක් විඳනනම් ඒ ප්‍රියමනාප දේ නැති වෙච්ච නිසා ඕගොල්ලෝ දුකට වැටිලා. අප්‍රියමනාපදී වේදනාවක් වින්දනම් අප්‍රියමනාප දුක දුකක්මයි. අප්‍රියමනාප දුකේ පැවැත්ම දුක, ප්‍රියමනාප දුකේ නොපැවැත්ම දුකක්. අන්තිමට මාරුවේ මාරුවට මේ දුකම විඳලා තියෙනවා. දුක් වූ අර්ථයෙන්ම දුක විඳලා තියෙනවා මිසක වේදනාව කිනකොට වෙන සැපක් විඳලා තියෙනවද කියන කාරණාව දකින්න. මෙන්න මේ වේදනාව කියන්නේ නිෂ්පරියායකින් ගත්තාම දුකක්මයි කියන කාරණාව තේරෙනවා නම් වේදනංච පජානාති කියලා කියනවා. එතකොට වේදනංච පජානාති කියන කාරණාවේදී අපිට තේරෙන්නට ඕනේ වේදනාවගේ ප්‍රභේදගත බව තේරෙන්නට ඕනේ, වේදනාවේ උප්පත්ති ස්ථානය පෙනෙන්නට ඕනේ, වේදනාව උපදවන ධර්මතාවය පෙනෙන්නට ඕනේ, වේදනාව නිසා අපිට අත්විඳින්නට වෙලා තියෙන ධර්මතාවය දැනගන්නට ඕනේ. ඒ කියන්නේ වේදනාව කියන්නේ දුකක්මයි කියන කාරණාව දකින්නට ඕනේ. වේදනාවට කැමති වෙන, වේදනාව විඳින්න ප්‍රිය වෙන ලක්ෂණය අතහැරෙන්නට ඕනේ. මොකක් නිසාද? සැප වේදනාව නොපවතින දුකක් නම්, දුක් වේදනාව පවතින බව දුකක් නම්, මේ දුක උපදවාගෙන දුක් විඳිනව නේද කියන කාරණාව තේරෙන්නට ඕනේ. මේ විදිහට වේදනංච පජානාති කියන කාරණාව දකින්න. විශේෂයෙන්ම අවධානය යන්නට ඕනේ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන කායතනට අපේ සිහිය නුවණ යෙදෙන්නට ඕනේ. ස්පර්ශය කියනකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා අර සද්ද උපමාවෙන් දකින්න. ඒ වගේම වේදනාව කියනකොට ඒ වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා දකින්නවා කියන මේ කාරණාවෙන් කියනවා වේදනාව ආරම්භය බාහිර ආරම්මණේ තියෙන අපේ සංයෝජනේ අතහැරෙන්නට ඕනේ. වේදනාව ආරම්භය බාහිර ආරම්මණේ තියෙන සංයෝජනය කියලා කිව්වේ බාහිර ආරම්මණේ තියෙන සංයෝජනයයි කියලා මතක් කළේ අර කටේ තියෙන වමනේ ටික හපලා ඇහෙන් දැකපු කේක් කැල්ල සිහි කරගන්නවා වගේ. ඒ වගේම කයට යමක් ගැටෙන්නේ අපි සිහි කරගන්නේ ඇහැට පේන දේ. මේ හම්මත් ලේනහරෙන් පිරුණු නොයෙක් විදි අසුචීම් පිරුණු අසුචි වූ රූපයක් ඇඟේ වදින්නේ ඇහැට පෙනෙන රූපය සිහි කරලා ඉවර වෙලා මේ රූපය ඇඟේ හැප්පෙනවා කියලා අපි හිතාගෙන ඉන්නේ. එතකොට මෙන්න මේ වගේ මම ඔකට අර උපමාවක් පොඩි කියන්නම්. මෙන්න මේ වගේ සමහර විටක යම් කිසි කෙනෙක් රැ නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නකොට ඇඳේ අයිනේ ඇඳ විත්තමේ තියෙන පොඩි යකඩ ඇණිය. ඔය යකඩ ඇණේ ඇඟේ වදිනවා. ඇඟේ හීරෙනවා. දැන් ඒ වෙලාවට හීනයක් පේනවා. හීනෙන් තමයි බල්ලෙක් පන්නගෙන එනවා හපන්න. දැන් කයට මෙහි ඇනේ හැප්පෙනකොට හීනෙම මේගේ මනෝමය චිත්‍රය මේ කාය ස්පර්ශයට ගැට ගන්නවා. මේ ධර්මතාවය එදිලා තියෙන හැම බල්ල ඇවිල්ලා හරියට අත හැපුවා වගේ. දැන් මේ ඇනේ හැපෙන්නේ ඇඳේ ඇඳ විත්තමේ තියෙන යකඩ ඇන කැල්ල හැපෙන්නේ අපේ අතේ. අතේ වැලමිට හරිය හැපෙන්නේ කියන්නකො. දැන් හීනේ පේනවා. හීනෙන් බල්ලෙක් බුරාගෙන එනවා. බල්ල ඇවිල්ලා හරියටම අල්ලන්නේ මොකද්ද? වැලමිට හැපුවා වගේ. මනෝමයෙන් පෙනෙන දේ කාය ස්පර්ශයට ගැට ගන්නවා. මරණාසන්න මොහොතෙදිත් කරන ওই ටිකමයි අපි. දැන් අපි කෑ ගහගෙන නැගිටිනවා. නැගිටිනොත් මාගේ හීනෙන් බල්ලෙක් හැපුවා කියලා බලනකොට ඇත්තටම අතත් රතු වෙලා අතත් හීරිලා වැලමිට හරියට රතු වෙලා වැලමිටත් හීරිලා හීනෙන් දැක්ක බල්ලේ. එතකොට මේ හිතෙනවා හීනෙන් දැක්ක එක ඇත්ත වෙලා වගේ. මේ ස්පර්ශය ඇත්ත නොදක ස්පර්ශයේ වෙන එකක තිබුණොත් අපි දැනගන්න මනෝමයෙන් සිද්ධිය වෙන එකක් වුණොත් කවදාවත් මේ ස්පර්ශය දන්නවා කියලා කියන්නේ නැහෙනි. මේ වේදනාව දන්නවා කියලා කියන්නේ නැහෙනි. දැන් කියන්න පුළුවන් ද පින්වතුන්ට මේ කාය සම්පතින් උපන්න වේදනාව දන්නවා කියලා? දන්නේ නැහැ. Tamanට හොඳට තේරුම් කරගන්න පුළුවන් වුණොත් මේ ඇනේ හැප්පුණු නිසා මේ කය තුවාල වෙලා තියෙන්නේ. හීනෙන් දැකපු එක වෙනම එකක්. මේ දෙකම එකට ගැට ගහලා නේද මේ දෙකම බල්ලා කෑවා මෙතන වගේ මේ පෙවුනේ කියලා තේරුම් කරගන්න පුළුවන් නම් අන්න එතකොට දන්නවා. ඒ වගේ චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව පේන්නේ බාහිර රූපේ. මේ දෙක දෙවිදිහක්. ඒ නිසා අපිට ආපු වේදනාව බාහිර රූපෙන් දකින්න දෙපා. ඒ වගේම ජීව ස්පර්ශය අනිකක් ඇහැට පෙනෙන එක අනිකක්. ආධ්‍යාත්මික ඊ හේතුවකින් දකින්න මේ ස්පර්ශය කියනකොට පස්සපච්චා වේදනා කිනුට තමන් තුළම වේදනා ඉපද නිරුද්ධ වෙන සිද්ධියකින් දකින්න බාහිරයට වේදනාව බාහිර ආයතනෙන් නොදැක්ක යුතුයි. එහෙම වුණොත් ඕගොල්ලෝ සැපදු ගන්න ටීවී කැසට් එකතු කර කර ඉඳීද කියලා බලන්නකො. තමන් දන්නවා ආධ්‍යාත්මික හිත හදාගත්තොත් තමයි එහෙනම් සැප විඳින්න පුළුවන්. මොකද සැපය කියන එක ආධ්‍යාත්මිකය තුල ඇති වෙලා නැති වෙච්ච එකක් වෙලා තියෙන්නේ. දුක කියන එක ආධ්‍යාත්මිකය තුල ඇති වෙලා නැති වෙච්ච එකක් තියෙන්නේ. බාහිර වස්තුන් තුල තමන් තුල සැපදුක් මතු කරගන්න මේ ඇඟට ගහගත්ත ඒවා විතරයි මේ භාණ්ඩ කියලා කියන්නේ. බාහිර භාණ්ඩ එක එක ආයතන වලට හප්පගන්න එක එක විදිහට වේදනා ඉපදෙලා නැති වෙනවා. සැප වේදනා හෝ දුක් වේදනා හෝ තමන් තුල උපද්දවා ගන්න පුළුවන්කම තමන් තුලයි වේදනා උපදිනකම තිබිලා තින්නේ. බාහිර වේදනා තිබිලා තියෙනවා නෙමෙයි කියන කාරණාව දැකපු දවසට යෝගලු වේදනා හොයාගෙන එහෙ යන්නේ නැත්තේ. බාහිර යන්නේ නැත්තේ. ඒව තමන් තුල තියෙන වේදනාව මතු කරගන්න ඇඟට ගහගන්න තියෙන උපකරණ. එතකොට යම් කිසි කෙනෙකුට එහෙම බඩු භාණ්ඩ වලින් ගහගෙන විඳගන්නේ නැතුව තමන්ට පුළුවන්කම තමන්ගේ හිතෙන් හිතන තුලනම් සැප විඳීමේ හෝ දුක් විඳීමේ හැකියාව තියෙන්නේ. මේ හිත දියුණු කළා බඩු භාණ්ඩ ඕනේ නැහැ. මෙතන තියෙන වේදනාව උලුප්පල සැප ස්වභාවය උලුප්පල අරගෙන සැප විඳින්න පුළුවන් නේද කියන තැනකට එනකන් එනවා. වේදනංච පජානාති කියනකොට අපි සැප දුක් විඳිනවා කියලා බාහිර යමක් විඳන්නේ මේ අපිවම විඳා කියන නුවණ තියෙන්නට ඕනේ. බාහිර රූපයක් තමන්ට ගැටලා හෝ තමන් තුලනම් සැප දුක් විඳේ. සද්දයක් බාහිර සද්දයක් ගැටුණා තමා තුල නම් සැප දුක් විඳේ. බාහිර කාරණා වලින් තමන්ගේ කයට ගහගෙන තමන් තුලම සැප උපදවාගෙන සැප විඳලා මිසක ඕගොල්ලෝ බාහිර තියෙන ලී කෑලි කෝටු කෑලි විඳලා තියනෝද කියලා බලන්න. එහෙනම් තමන් තුල නොඑක් පරයයි මහා සාගරේ කෙලවරක් නැතුව රළ ඉපදිලා නිරුද්ධ වෙනවා වගේ මේ කයේ වේදනා ඉපදිලා නිරුද්ධ වෙනවා දහස් ගණන් ලක්ෂ ගණන්. මේ වේදනා විඳ 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 තණ්හාවෙන් වේදනා උපද්ද උපද්ද විඳින එක තමයි අපේ ලක්ෂණය. ඔන්න ওই ටික දකින්ද මේ අඩිය හිල්වෙච්ච කලයකට වතුර පුරවනවා වගේ අනිත්‍ය වෙන ලෝකේ වේදනාව උපද්දලා සැප විඳින්න හදනවා නම් සැප උපද්දලා සැප තියාගන්න හදනවා නම් ඒක අඩිය හිල්වෙච්ච කලයක් පුරවනවා වගේ නේද කියලා දකින්ද ඔන්න ওই ටික දැක්කොත් වේදනංච පජානාති කියන තැනට එන්න පුළුවන්. එතකොට මේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියලාත් පේන්නට ඕනේ. එතකොට වේදනංච පජානාති කියව පරියායම තියෙනවා. වේදනා සමුදය ස්පර්ශ නිසා වේදනාව ඇති වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියනකොට මේ වේදනාව ඇති ගැන දැනගත්ත පරියායම තියෙනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වෙනවා කියන කාරණාව. එතකොට ආයමේව අරිව අට්ටංගිකෝ මග්ගෝ වේදනා නිරෝධ ගාමිනී පටිපදා, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වේදනාව නැති කරන ප්‍රතිපදාවයි කියලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා. එතකොට එතෙන්දී තේන්නට ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට මොකද්ද? සැප වේදනාව ගත්තාම සැප වේදනාවේ ඇත්ත නොදකිනකොට රාගානුසය අනුසය වෙනවා, දුක් වේදනාවේ ඇත්ත නොදකිනකොට පටිඝානුසය අනුසය වෙනවා, උපේක්ෂා වේදනාවේ ඇත්ත නොදකිනකොට අවිජ්ජා අනුසය අනුසය වෙනවා. මෙන්න මේ තුන් අනුසය ධර්මයේ දුරු වෙන විදිහට සැප වේදනාව තමන් තුළ ඉපද නිරුද්ධ වුණා. මේ සැප වේදනාවට අයිති ලීක් අපි කියන කෝටු කෑලි ටිකක් තියෙනවා වටේ. මේ කෝටු කෑල්ලෙන් ගහගත්තාම ඔන්න තමන් තුළ සැප වේදනාව ඉපදලා නිරුද්ධ වෙනවා. දැන් අනිත් කෝටු කෑල්ලෙන් ගහගන්නවා. දැන් තමන් තුළ සැප වේදනාව ඉපදලා දුක් වේදනාව ඉපදලා නිරුද්ධ වෙනවා. අනිත් කෝටු කෑල්ලෙන් ගහගන්නවා. දැන් උපේක්ෂා වේදනාව ඉපදිලා නිරුද්ධ වෙනවා. එතකොට මේ කෝටු කෑලි තුනේ සැප හෝ දුක් හෝ උපේක්ෂා නෙමෙයි, තමන් තුල මේ වේදනාව මතු කර ගන්න තියෙන එක. මේ හේතුව නැති වෙනවා කියලා දැක්කොත් සැප වේදනාවේ නිත්‍ය බව යන්නේ නැහැ. එතකොට ඒක ඇලෙන්නේ නැහැ. දුක් වේදනාවේ නිත්‍ය බව ඇති වෙන්නේ නැහැ. එතකොට ඒක ගැටෙන්නේ නැහැ. උපේක්ෂා වේදනාවේ නිත්‍ය බව යන්නේ නැහැ. එතකොට ඒකේ අවිජ්ජානුසය අනුසය වෙන්නේ රැවටෙන්නේ නැහැ. එතකොට සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන මේ තුන් වේදනාවම අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ දෙයක් ඇටියට දැක්කොත් මෙන්න මේ දැකීම නිසා අවිද්‍යා අනුසය, පටිඝා අනුසය, තණ්හා අනුසය කියන මෙන්න මේ අනුසය ධර්මය දුරු වෙනවා. අන්න එදාට මේ වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිරුද්ධ වෙන තණ්හාව නැති වෙලා, උපාදානේ නැතිලා, භවේ නැතිලා, ජරා මරණ දුක නැති වෙනවා. එතකොට මේ තණ්හාවේ කලකිරලා කලකිරුණු දවසටයි වේදනාවේ තණ්හාව නැති කරලා වේදනාවේ කලකිරුණු දවසටයි පින්වතුනි වේදනාවේ අනිත්‍ය පේන්නේ. වේදනාවේ ඇලිලා ඉන්න තාක් වේදනාවේ අනිත්‍ය පේන්නේ. වේදනාව පරිඤ්ඤය වුණාම, පිරිසිඳ දැක්කහම, වේදනාවේ ස්වභාවය, වේදනාවේ හැටි දැක්කහම වේදනාවේ කලකිරණ වේදනාවෙන් ඇලෙනවා. එදාට වේදනාවෙන් මිදෙනවා. එතකොට තණ්හාවෙන් මිදුණා, උපාදානයෙන් මිදුණා, භවයෙන් මිදුණා, ජරා මරණයෙන් මිදුණා කියන කරුණට යනවා. ඒ නිසා හැම දිනාම මේ වේදනාව පිළිබඳව මේ විදිහටත් මේට වඩා දක්ෂ උපමා මිතුමිය ඇතුව දැනගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඉතින් එදා සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙන්න මේ විදිහට දේශනා කළා. යතෝකෝ ආවුසෝ අරිය සාවකෝ වේදනංච පජානාති, වේදනා සමුදයංච පජානාති, වේදනා නිරෝධංච පජානාති, සෝ සබ්බසෝ රාගානුසයන් පටිගානුසයන් රාගානුසයන් පහය පටිගානුසයන් පටිවිනෝදෙත්වා, අස්මිති දිට්ඨි මානානුසයන් සමුහෙනිත්වා, අවිජ්ජං පහයි විජ්ජං උපාදේත්වා, දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හොති කියලා පෙන්වනවා. එයා යම් කිසි විදිහකදී මේ වේදනාවත් වේදනාවගේ ඇතිවීම නැතිවීම නැති කරන මඟ දැනගත්තොත් සියලුම ආකාරයෙන් රාගය නැති කළා, පටිගය නැති කළා, මම වෙමි යන දැකීම හා මානෙ නැති කළා, අවිද්‍යාව විද්‍යාව උපදවාගෙන අවිද්‍යාව දුරු කළා, මේ ජීවිතයේම දුකෙන් මිදෙනවා කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළා. ඒ භික්ෂුන් වහන්සේලා ඒ දේශනාවට සතුටු වුණා, අනුමෝදන් වුණා. හැම දිනමත් මේ පරියාය අහලා නුවණින් අවබෝධ කරගෙන සසර දුකින් එතර වීම සඳහා උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වතුනි, ඒ වගේම අද දවසේද මේ ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වය සපයමින් මේ සද්ධර්මය ප්‍රචාරය කරවන්නට අනුග්‍රහය දක්වනවා ඒ කෝට්ටේ බැද්දගානේ ජයපුර මාවතේ 25 නිවසේලේ පදිංචි සීලා උඩවත්තගේ මහත්මිය. එම උඩවත්තගේ මහත්මිය මෙම සත්‍යාව සිද්ධ කරන්නේ විශේෂයෙන්ම එම උඩවත්ත මහත්මියගේ දෙමාපියන් වන දුන් හේමා උඩවත්තගේ තමන්ගේ ආදරණීය පියාණන්ටත්, ඒ වගේම රූපා පෙරේරා උඩවත්තගේ තමන්ගේ ආදරණීය මවටත් ඒ වගේම පරලෝ සැප සියලුම ඥාති හිතේ සෙන්ටත් පින් අනුමෝදන් කරන්ටත් ඒ වගේම තමන්ගේ ඥාති හිතේසි උපාලි අබේ වික්‍රම මහතාගේ දෙමව්පියන්ට සහ නැසීගේ සියලුම වර්ග પરම්පරාගත ඥාතින්ට මේ පින් අනුමෝදන් කරන්ට ඕනි කියන කලන අදහස් ඇතුවයි ඒ සීලා උඩවත්තගේ මෙතිනිය මෙම ධර්ම දේශනාව සඳහා විශේෂ දායකත්වයේ දක්වලා තියෙන්නේ. අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු ඒ දුන් හේවා උඩවත්තගේ පියාටත් රූපා පෙරේරා උඩවත්තගේ මව ඇතුළු පරලෝ සැප සියලුම ඥාතින් ඒ අබේ වික්‍රම මහතාගේ දෙමව්පියන් ඇතුළු සියලුම ඥාති මේ පින්කම වුන් කලාව පින්කමක් ලෙස සතුටින් සාදුනාදෙන් මියගේ ඥාතින් අනුමෝදන් වෙත්වා. ඥාතින් දුකක සිටින නම් දුකෙන් අත මිදිය සැපවත් භාවයකට පත් වීමෙන් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම ඒ සීලා උඩවත්තගේ මහත්මියත් මහත්මියටත් ඒ වගේම සුජීවතු වාසය කරන ඒ සියලුම දෙනා තමන්ගේ ඥාති හිතේසි සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනි වේවා කරන කියන යහපත දසයල සමුද්ද වේවා. සසර වසනාතුරු සාපිපාසාදී පියකට දුකි දුප්පත් අසන දින්දු භාවයකට පත් නොවි උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගන්ටත් මෙම කුසල ධර්මයේ උතුම් නිවන් පිණසම ඒ සීලා උඩවත්තගේ මෙතිනිය ඇතුළු සියලුම ඥාති හිතේසින්ටත් නිවන් පිණසම පාරමිතාවක් වේවා කියන අදහස් කර ගන්ට හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු දේශනං තිරන් රක්කන්තු නම් පරන්ති.